ළඟට ගරු තුසාර ඉඳුනිල් අමරසේන මහත්මයා විනාඩි 5ක් කාලයක් තියෙනවා.
බාමස්තුති මන්ත්‍රීතුමනි විනාඩි 5යි විදුලියක් වගේ තමයි කතා කරන්න වෙන්නේ. අද මුළු රටේම කතා වෙන කාරණාවක් මේ විදුලි අර්බුදය. මේ විදුලි අර්බුදයට තියෙන පුරුද්දක් හැටියට අර කරුවල ජයසූරිය කියා වගේ කලුවර නායක වගේ Facebook ජාලාවල විවිධ ආකාරයෙන් රවි කරුණානායක ඇමතුමාට විවිධ ආකාරයේ චෝදනා මඩේනෝ. හැබැයි අද මේ මුළු පාර්ලිමේන්තුවේම බොහෝ දුරට පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව මේ අර්බුදය ඇති වුණේ කොහොමද, කොයි කාලයක සිටද, මේක ඒ ඇමතිවරුන් කොයි කාලෙත් කටයුතු කරපු කාලයක ඉඳලා දීර්ඝ කාලයක ඉඳලා ඇදීගෙන ඇදීගෙන ආපු එකක්. අපේ අලුත් ඇමතිතුමා රවි කරුණානායක ඇමතිතුමාගේ කාලේ ආයෙත් එතුමාට කරගහන්න සිද්ධ වෙලා, විශේෂයෙන් ගරු මන්තුමනි කියන්නට ඕනේ අවුරුදු ගානකින් අවුරුදු 20 ගානකින් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරයෙකුට මේ කැබිනට් අමාත්‍යාංශය ලැබුණේ මේ අවස්ථාවේ. දැන් එක්සත් ජාතික පක්ෂයේ කැබිනට් ඇමතිවරයෙක් කැටියට රවි කරුණානායක මහතුමා මාස දෙක තුනකට ඉස්සෙල්ලා තමයි මේ අමාත්‍යාංශය වැඩ බාරගත්තේ. ඉතින් එතකොට මෙතෙක් කාලයක් ආපු ඒ කැඩෙන නොරොච්චෝලේ, ඒ සපයාගත නොහැකි ඒ විදුලි සැපයුම්, ඒ සියලුම කාරණාවලට රවි කරුණානායක මහතුමාට තඩි බානවා නම් ඒක වැරදි. එනිසා මෙතෙක් කාලයක් ආපු ඒ සියලුම කාරණා අපි හොයලා බලන්න ඕනේ. කුමන්ත්‍රණ ගැන කතා වුණා. ඇත්තටම කුමන්ත්‍රණ විදුලි බල මණ්ඩලයේ අපි දකිනවා පක්ෂ විපක්ෂ සියලුම අය මේකට චෝදනා කළා. අර ගංගොල තියෙන ගස්වල මංවර එලි කිරීමේ කොලාතු කැපීමේ සිට විදුලි බල මණ්ඩලය තුල ඒ නිලධාරීන් අතර විශාල වශයෙන් ඒකාධිකාරයක් පැවතිලා යනවා. ඉතින් මේ තත්ත්වයක් එක්ක මම හිතන්නේ අර නිලධාරීන්ටම දොස් කියන්න හොඳ නැහැ. නමුත් මේ වගේ යම් ලාභ ලබන කුමන්ත්‍රණ තියෙනවා නම් වහාම සොයා බැලිය යුතුයි කියන කාරණේ කියනවා. ඉතින් ඒකම අපි දැක්කා පහුගිය කාලේ මහින්ද රාජපක්ෂ මහත්තයා නොරොච්චෝලේ බලාගාරය හැදුවේ නැත්නම් මේ වෙනකොට මේ තියෙන විදුලිය ටිකවත් නැහැලු. මහින්ද රාජපක්ෂ මහත්තයා නොරොච්චෝලේ හදපු හින්දා තමයි මේ කඩින් කඩ මේ අනහිටීම් සිද්ධ වෙන්නේ. මම ඒකත් කියන්න ඕනේ. මේක අපි කරුවා නම් මෙහෙම අනහිටීම් සිද්ධ වෙන්නේ නැහැ. මේක බොහොම සාර්ථකව කරනවා. මහින්ද රාජපක්ෂ මහත්තයා නොරොච්චෝලේ හැදුවේ නැත්නම් මේ විදුලිය නැහැ වගේම KR ජයවර්ධන මහත්තයාට අපේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවෙන් පහුගිය කාල පරිච්ඡේදයේ අර මේ ජලාශ ටික හදලා ඒ ජල විදුලිය උත්පාදනය කරේ නැත්නම් අපේ රටේ විදුලිය ඉතුරු ටිකත් නැහැ. ඉතින් ඒ නිසා ඒ පිළිබඳවත් මතක් කරන්න ඕනේ. ඒකම අපි අලුත් එළඹුම් වලට යනවා. දැන් රවි කරුණානායක කියවම රවි කියලා කියන හිරු. දැන් රවි කරුණානායක මහත්තයා අද අලුත් ඇමතිවරයා හැටියට හිරුගේ ශක්තියෙන් සෝලා පව ඒ විදුලි උත්පාදනය සඳහා වැඩි උනන්දුවක් දීලා අපේ රටට ආර්ථික වශයෙන් බරක් එන්නේ නැති වැඩ කටයුතු ටිකක් කරනවා. අපි
ඔබතුමාට විනාඩි දෙකක් තියෙනවා තව.
කරේනම් ප්‍රශ්නේ. අපි ඔබතුමාට සුබ පතනවා. ඒකම මහා මාර්ග අමාත්‍යාංශය විශේෂයෙන් ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමා අපේ කබේ රශ්මි ඇමතුමා මේ යුගලේ විශාල වශයෙන් අපිට සේවයක් කළා. ලක්ෂ්මන් කිරියල්ල ඇමතුමාලා මංගාව ලයිස්ට්ුවකුත් මංගාව තියෙනවා. මට කියාගන්න කාලයක් නැහැ. සමස්ත වශයෙන් මේක කියාගන්න බෑ. විශාල වශයෙන් අයිරෝඩ් ව්‍යාපති දැවැන්ත මාර්ග සංවර්ධනය කබේ රශ්මි ඇමතුමා මේ අමාත්‍යාංශයට පණ දුන්නා. රන්න රාමනායක මහතුමත් දැන් මේ අමාත්‍යාංශයේ විශාල වැඩ කොටසක් අනිත් චෝදනා ආරම්භව නවත්වලා දැන් කරන බව අපිට පේනවා. ඉතින් අපි එතුමාට සුබ පතන්න ඕන විශේෂයෙන්. ඉතින් එක්කම මහා මාර්ග ගැන කතා කරනකොට කියන්නට දෙයක් තියෙනවා. අර හැම ආසනයක මේකත් කියවුණා. අයිරෝඩ් ව්‍යාපෘති යටසේ කොටසක් මහා මාර්ග සකස් වෙලා ඉවරයි. කොටසකට අතක් තියලවත් නැහැ. මගේ ආසනෙත් ඒ වගේ මාර්ග පහක් තියෙනවා. මාර්ග 10ක් තිබුණා මගේ ආසනේ. මාගායතනයේ තිබිච්ච මාර්ග පහ හදලා ඉවරයි. අර සංකෙන් කියන චීන කම්පැනි ඒකට මුට්ටි අල්ලලා තියෙනවා. KD ඊබට් කියන කම්පැනියත් එක්ක වෙලා ඒ පාරවල් පහ අද වෙනකන් අතින් අල්ලලා නැහැ. මං හිතුවේ මගේ ආසනෙට විතරයි අද ලංකාවට මේ ප්‍රශ්න උද්ගත වෙලා. ඉතින් ඒ පිළිබඳවත් මම විශේෂයෙන් කියනවා. ඒවට පිටරටින් ගත්ත සංගම් ඒවට මුට්ටි අල්ලපු ඒ කොන්ත්‍රාත් සමාගම් ගැනත් විශේෂයෙන් සැලකිලිමත් වෙන්න කියන එක මම මේ අවස්ථාවේදී විශේෂයෙන් කියනවා. ඒකම අපේ මං අහගෙන අපේ මහින්ද අමරවීර මහත්තයා කියනවා දැන්
ඔබතුමාගේ කාලය අවසන්යි මන්තිතුමා.
අපේ ගෑස් මට තප්පරය දෙක තුනක් දෙන්න. අපේ රටේ ගෑස් තියනවලු පෙට්‍රල් තියනවලු කොහොම මේ වගේ ඉදිරි පියවරන් කියලා. අනේ අපි නම් නෙමේ. අපිට මතකයි අර ජනාධිපතිවරණයට ඔන්න මෙන්න තියද්දි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා මහනුවර මං හිතන්නේ පත්තිරිප්පුවේ ඉඳගෙන ඉන්නද කිව්වේ. මෙන්න මේ මොහොතේ ඉතාමත්ම සුභ ආරංචියක් මේ වෙනකොට පේසාලේ ප්‍රදේශයෙන් මහා ගෑස් නිධියක් මහා ඉන්ද්‍ර නිධියක් පහළ වී ඇත. එහෙම තමයි ඒක දේශනා කළේ. අපි සන්තෝෂයටපත් වුණා. අපි හිතුවා නිකන් නලලින් වලින් වගේ අර උල්පත් වලින් වගේ බුකු බුකු ගාලා දැන් මේවා උනනවා ඇති කියලා එතුමායි කතා කරපු සද්දට ඒ
එතුමාගේ කාලය අවසානයේ මන්ද එතුමා.
හැබැයි මතුවෙච්ච ගෑස් නිධියකුත් නැහැ, මතුවෙච්ච පෙට්‍රල් නිධියකුත් නැහැ, ඉන්ද්‍ර නිධියකුත් නැහැ. ඒකත් අර ජනතාවගේ ඡන්ද ටික ගන්න අර මහනුවර පත්තිරිප්පුවේ ඓතිහාසික දළදා මාලිගාවේ ඉඳලා ගහපු බොරු කෙප්පයක්
අවසන් කරන්න.
ඒ ඉතින් එහෙම කෙප්ප වලට අපිට උත්තර දෙන්න විදියකුත් නැහැ. ඒ පිළිබඳව සිහිපත් කරමින් මේ කටයුත්ත කරන රවි කරුණානායක මහතුමාට, කබීර් රෂිඩ් මහතුමාට අතුලේ සියලුම අයට මගේ සුභ ප්‍රාර්ථනා කරමින් අමාරුවේ හරි අපි මේ ගමන යන් ඔය ඒ විපක්ෂ කණ්ඩායම ඉල්ලන දේවල් අපි මේ අවුරුදු බැරුණොත් 2020 2021 22 වෙනකොට හරි අපි අපේ ආණ්ඩුවක් යටතේ මේක කරමු කියලා කරනවා කියන එකත් ප්‍රකාශ කරමින් අපි කරනවා ඒවා.
ස්තුතිය ඔබතුමාට. මීළඟට ගරු ඩීවී චානක මහතුමා ඔබතුමාට විනාඩි 6ක් කාලයක් තියෙනවා.
ස්තුති. මට විනාඩි 7ක් කාලයක් තිබුණා. මම හිතන්නේ මලික් සමරවික්‍රම ඇමතිතුමත් මෙතන ඉන්නේ හින්දා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරයෙක් වශයෙන් මම එතුමගේ අවධානයටත් එතුමගේ අහන්නත් පොඩි ප්‍රශ්න කීපයක් තියෙනවා. අද විශේෂයෙන්ම මම හිතන්නේ මෙතුමල්ලා කිව්වා ලංකාවේ ආපු විශාලතම ආයෝජනය හම්බන්තොට ඔබතුමල්ලා ගෙනාවා කියලා. එතනින් 70%ක් සිල්වා පාක් ඉන්ටර්නැෂනල් කියන සිංගප්පූර් සමාගම කියලා මුලින් කිව්වා. පස්සේ කිව්වා ඉන්දියන් සමාගමක් තමයි, ඉන්දියම් ආයෝජකයෝ තමයි මේ හරහා එන්නේ කියලා. ඊට පස්සේ කිව්වා 30% ඕමාන් සමාගමක් කියලා. අන්තිමට රොයිටර් පුවත් සේවයේ වාර්තා කරා එහෙම කිසිම සමාගමක් ලංකාව තුල ආයෝජනය කරන්න තීරණය කරේ නැහැ කියලා. හැබැයි අග්‍රාමාත්‍යවරයාගේ උපන්දිනයේ දවසේ ඕමාන් වල අමාත්‍යවරයෙක් ඇවිල්ලා මුල්ගල් තියලා ගියා. හැබැයි ගරු අමාත්‍යතුමනි අපි අද වෙනකන් දැක්කේ නැහැ කිසිම ආයෝජනයක් ගැන ඕමාන් වලින් හරි ඕමාන් වල ආයෝජකෙක් හරි කිසිම කෙනෙක් ආයෝජනයක් කරනවා කියලා මේ 130ක් ගැන හෝ 101ක් ගැනවත් කතා කරනවා අපි දැක්කේ නැහැ. ඒ වගේම ගරු සභාපතිතුමනි දැන් තියෙන මේ 130 ගැන ප්‍රශ්නයක් නෙවෙයි. ඒ වගේම ඊට අමතරව මං හිතන්නේ ඔබතුමා
එක් සමරික්‍රම අමාත්‍යතුමා
ඔබතුමා මේ ගැන අපිට
හැබැයි මගේ වෙලාව දෙන්න ගරු සභාපතිතුමා.
දැන් ඔබතුමා අහුවනේ ප්‍රශ්නයක්
කියන්නවා.
දැන් මට මේ 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 ගැන මං හිතන්නේ ගරු මන්ත්‍රීතුමා කලබල වෙන දෙයක් නැහැ. මේක අතිවිශාල ව්‍යාපෘතියක්. රයිට්. ඒක නිසා අපි වැඩි කලබල වෙන්න ඕනේ නැහැ. අපි ප්‍රකාශ කෙරුවේ BY එකට ඇප්ලිකේෂන් එකක් දාපු 90. දැන් ඔබතුමා දකින්න ඇති මේ ළඟදී ඕමානයේ තෙල් ඔයිල් ඇන්ඩ් ගෑස් ඇමතිතුමත් අර සිල්වා පාක් කියන ආයතනයේ අධ්‍යක්ෂතුමත් ඇවිල්ලා එතන වැඩ ආරම්භ කෙරුවා. ඉතින් මේ විදිහේ ලොකු ව්‍යාපෘතියක්
තමයි. මට ප්‍රශ්න කීපයක් තියෙනවා. මම හිතන්නේ ඔක්කොම ටික ඇහුවෙන් පස්සේ උත්තරයක් දුන්නොත් වැඩිය හොඳයි කියලා හිතනවා. ගරු ඇමතිතුමනි, ඒ වගේම මම මේ 130 ගැන විතරක් නෙමෙයි දැන් 170 ගැන කතා කරන්න යන්නේ. ඊයේ රොයිටර් පුවත් සේවයේ නැවත වතාවක් මේ සම්මුඛ සාකච්ඡාවක් පවත්වන එකෝඩ්ස් චෙයාර්මන් එස් ජගස් රාක්ෂන් කියන මේ පුද්ගලයාත් එක්ක, මේ මං හිතන්නේ මන්ත්‍රීවරයාත් එක්ක නැවත වතාවක් සම්මුඛ සාකච්ඡාවක් පවත්වනවා. එහිදී වාර්තා වෙච්ච ඒ සම්මුඛ සාකච්ඡාවේදී ඒ වාර්තා වෙච්ච කාරණා කීපයකට මගේ අවධානය යොමු කරන්න මම එතුමාගේ අවසරය ඉල්ලනවා. An agreement to build a proposed 3.85 billion oil refinery in Sri Lanka will take at least a year to be finalized as it may invest in India Accord Group says it yet to recruit partners and contact
මේක ගැන කලබල වෙන්න එපා. මමත් ඕක කියෙව්වා. දැන් මේ ව්‍යාපෘතිය පටන් ගත්තානේ කලබල වෙන්නේ නැතිනේ. මේක දවසෙන් දෙකෙන් මාසෙන් දෙකක් කරලා බැරි මේ ව්‍යාපෘතිය. මේකට අවුරුදු 3ක් 3.5ක් විතර යනවා. අපි මුලින්ම කියලා තියෙනවා මේක ගැන කලබල වෙන්න එපා, බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියලා. ඉතින් හදිසි වෙන්න එපා, හදිසි වෙන්න එපා, බලාගෙන ඉන්න මොනවද වෙන්නේ කියලා.
ගරු ඇමතිතුමනි, මං හිතන්නේ මට අප්සෙට් වෙන්න දෙයක් නැහැ. හම්බන්තොට මේ ව්‍යාපෘතිය කරනවා නම් අපි සතුටුයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඇමතිතුමා මේ 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 චෙයාර්මන් මේ චෙයාර්මන්ම කියනවා තව අවුරුද්දක් යනවා
පාර්ට්නර්ස් ල හොයාගන්න. පාර්ට්නර්ස් හොයාගන්න අවුරුද්දක් යනවා. මෙතුමල්ල කියනවා මේකේ ආයෝජනයේ 70%ක් ලෝන් එකක් ගන්න ඉන්නේ. ඉතුරු 130%ටත් පාර්ට්නර්ස් ල තව 20ක් 30ක් හොයාගන්න ඕන කියලා. ඒකටත් අවුරුද්දක විතර කාලය. හැමතුම අපිට තව ඉවර කරන්න නේද හැමතුම. තව විනාඩියක් දෙම ඉවර කරා. ඒ වගේම මේ කෝච් චෙයාර්මන් කියනවා A former Indian government minister said he has submitted preliminary proposal to Sri Lankan government to invest in a project but has not finalized any term of the deal. තාම කොන්දේසිටිකවත් සාකච්ඡා කරලා නැහැ. කොන්දේසිටිකවත් සාකච්ඡා නොකර ඔබතුමන්ලා ගිහිල්ලා මුල්ගල් තිබුවා මොකද වෙන්නේ? එතකොට දන්නෝ අනිවාර්යයෙන්ම මේ ප්‍රොජෙක්ට් එක එන්නේ ඒගොල්ලන්ට කියලා. එතකොට මොකද්ද වෙන්නේ? ඔබතුමන්ලට මේ කොන්දේසි නෙගෝෂියේට් කරන්න තියෙන හැකියාව අඩු වෙනවා. ඒගොල්ලෝ ඉල්ලන්නේ බිම බින්නගල නොමිලේද කොහොමද කියලා බලන්න වෙන්නේ. මොකද ඔබතුමන්ලා දැන්ටම මුල්ගල් තියලා කියලා ඉවරයි. හැබැයි මේ ප්‍රොපෝසල් එකක් දෙද්දි කොහොමද එමෙතුමනි ඔබතුමන්ලා මේ තාම ෆයිනලයිස් වෙච්ච නැති ප්‍රොජෙක්ට් එකකට මුල්ගල් දියන්නේ? ඔබතුමා අද වෙනකන් කියන්නේ ඕමෑන් සමාගම කියන්නේ ඔබතුමා පුළුවන් නම් 130ක් ආයෝජනය කරන
ගරුමෙතුමා
මම ඉස්සලම කිව්වා පොඩේ ගරු මන්ත්‍රීතුමා මම ඉස්සලම කිව්වා මේ ප්‍රොපෝසල් එක අපිට BOI එකට ලැබුණ විදිහට තමයි අපි ඒක ප්‍රකාශ කෙරුවේ. ඔබ දැන් ඒ ආයතනයේ ඒ අධ්‍යක්ෂතුමායි ඔබතුමාව දැක්කා. ඕමානේ ඇමතුමා ඇවිල්ලා තමයි මුල් ගල් තිබ්බේ. දැන් ඒ ඕමානේ ඇමතුමා කබීර් හැසන් ඇමතුමාටයි මටයි ආරාධනා කළ තියෙනවා ඕමානට එන්න කියලා මැයි මාසේ 4 වෙනිදා. මේ ලොකු
සාකච්ඡා මට්ටමේ නම් තියෙන්නේ. ඇයි හදිසිය ගිහලා මුල් ගලක් තිබ්බේ? ඔබතුමන්ලා මේක සාකච්ඡා කරලා කැබිනට් අනුමැතිය අරගෙන පරිසර වාර්තා අරගෙන නෙවෙයිද පටන් ගන්නෙ? ඊයේ නලින් බණ්ඩාර ඇමැතුමා ඇවිල්ලා මාධ්‍ය හමුවකදී කියනවා මාස 6ක් යනවා පරිසර වාර්තාව ගන්න කියලා. හැබැයි පරිසර වාර්තාවේ යම් කිසි ආකාරයකට කිව්වොත් මේක සුදුසු නෑ කියලා. ඔබතුමා මොකද කරන්නේ? එතකොට කරන්න දෙයක් නැහැ. ඕ එහෙනම් මොකද ඔබතුමාල් කියලා මුල් ගල් තිබුවේ? මේ ඔබතුමාල්ලා කලින් රජයට කරපු ප්‍රධාන චෝදනාවක් තමයි පරිසර වාර්තා ගන්න නැතුව ව්‍යාපෘති ආරම්භ කරනවා. අන්තිමට 2005 ඔබතුමාල්ලට බලයට පත් වෙලා අඩුම ගාන පරිසර වාර්තා නැහැ, ආයෝජකයෝ නැහැ. ගරු ඇමැතුමනි ඒ වගේම අපි ඉතිහාසයේ දැක්කනේ ඔබතුමාල්ලා වොක්සගන් වලට
මොකද මේ කාලේ අවසානයි.
එක එක ඇමැතිවරු යයි, අගමැතිවරු යයි, මුල් ගල් තියයි. හැබැයි අන්තිමට මොකද වෙන්නේ?
ඒකම
තමයි මේ හම්බද්දෝටත් වෙන්නේ.
කවිල ඇමැතුමා පොයින්ට් ඔෆ් ඕඩර් එක.
නෑ ඉතින් මේ මුලාසන මන්තිතුමනි මත්තල ගුවන්තොට පොළ ගහනකොට ඕකේ දැන් මොනරු තමයි ලෑන්ඩ් කරන්නේ. අර පැත්තෙන් ගැහුවා ක්‍රීඩා මොකද ජාත්‍යන්තර ක්‍රීඩාංගණයක්. ඒකේ මොකද අලි නටනවා. ඔය වගේ වැඩක් නෙවෙයි අපි කරන්නේ. ඕවා තමයි හරියට වාර්තා නැතුව ඕන් නැති සම්දර්ශන
කරන්නේ.
මේක සංවර්ධන. ඉතින් මේක අපි හරියට කරනවා.
ඔබතුමා කාලේ
අවසන් කරලා තිබේ මන්තුමා. ඔබතුමා
ගරු සභාපතිතුමනි මගේ අවස්ථාව දෙන්න මෙතුමාලා බාධා කරා. හැබැයි ගරු ඇමැතිතුමනි මත්තල ගුවන්තොට වලට ඔබතුමා කියනවා ප්ලේන් එන්නේ නැහැ කියලා. හැබැයි ඒකට ආයෝජකයෝ හිටියා. දෙන්න මුදල් තිබුණා. අඩුම ගන්න ණය අරගෙන හරි හැදුවා. ඔබතුමල් ඕ හරි ණය අරගෙන හරි හැදුවා. හැබැයි ඔබතුමල්ලා මොකද කරන්නේ? අඩුම ගන්න ඔබතුමල්ලට මේ ආයෝජනය ගිහිල්ලා මුල් ගල් තිබුණා තාම කියාගන්න බෑ කවුද ආයෝජකය කියලා. මේ මහ බොරුවක් කරන්නේ. වොක්සගන් කියලා කරේ
බොරුවක්. මේ කතාව අවසන් කරන්න වෙලාව අවසන්යි.
තා විනාඩියක අවස්ථාව දෙන්න සබවද. හැබැයි ඔබතුමල්ලට ආයෝජන 11ක් අපි ගෙනාවා. මේ ආයෝජන 11න් එකක් තිබුණ LNG බලාගාරය. මේ LNG බලාගාරය හැදුවට 2016 වෙද්දී
මෙගාවට
300ක අවශ්‍ය
සපිරි ලැබෙනවා.
එහෙනම් මේව හදන්න
වෙන්නේ.
ගරු සභාපතිතුමනි මේකින්ද මේ
කාර්ය
ප්‍රයෝජන ඉදිරියට කරගෙන ගිහිපො නැති එකේ වරද්ද තමයි ඔබ.
මුලසනේ ගරු සභාපතිතුමනි
ඔබතුමා මලික් සභාපතිතුමා
ගරු සභාපතිතුමා මෙතුමා ෆෝක්ස් ඕගනික ගැන කතා කරුවා. දැන් ෆෝක්ස් ඕගනික ඒ ආයෝජනය ගෙනාවේ ඒ පැත්තේ නාමල් රාජපක්ෂ මැතිතුමත් එක්ක හොඳ මිත්‍රෙක් අර නොයෙල් සෙල්වනායක මෙතුමා ගිය ජනාධිපති මැතිවරණේ හම්බන්තොට ඉඳලා තමයි ජනාධිපති මහින්ද රාජපක්ෂට වැඩ කෙරුවේ. දැන් අපේ යාළුවෙක් නෙවෙයි මෙතුමාගේ හොඳ යාළුවෙක්
ගේ පිළදාස මැතිතුමා
ගුණසේන ගරු සභාපතිතුමනි මහා මාර්ග අමාත්‍යාංශ සහ විදුලි බල අමාත්‍යාංශයේ ඇසිස්ටන්ට් වෙනුවෙන් කතා කරන්න කියලා මීගන් ඔබතුමාට ඉස්තු කරනවා.
අමාත්‍යතුමනි
ඔබතුමාලා ඉස්සලා නාම
රාජපක්ෂතුමා
පෞගිය වසරේ 16-17 වසරවල මහාමාර්ග අමාත්‍යාංශයේ වැඩ කටයුතු කරපු අපේ ලක්ෂ්මන් ගියල් ඇමතුමාත් ඒ වගේම දැන් වර්තමාන අමාත්‍යගරු කවිරස්සි ඇමතුමාත් මේ මාර්ග පද්ධතිය වෙනුවෙන් විශේෂයෙන්ම නුළි දිස්ත්‍රික්කයේ අයිරෝඩ් සඳහා විශාල මුදලක් ලබලා දුන්නා. ඒ දිස්ත්‍රික්කය තුළ අපි ඒ කටයුතු ඉතාම ඔදින් අවසන් කරලා තියෙනවා. ඒ ගැන විශේෂයෙන්ම එතුමාලා දෙපළටම මම ස්තුති කරනවා. ඒ වගේ ග්‍රාමීය මට්ටමේ පාරවල් විශාල සංඛ්‍යාවක් මේ වෙනකොට අවසන් කරලා තියෙනවා. අපිට මේ අවුරුද්ද අවසන් වෙනකොට ඒ පාරවල් ටික අවසන් කරන්න පුළුවන් කියන එක විශේෂයෙන්ම අවස්ථාව මතක් කරනවා. ඒ වගේම හැටන් කොළඹ මාර්ගය සංවර්ධනය කරන්න තියෙන තව ඒක සංවර්ධනය කරාම විශාල පහසුවක් මේ නුවලී යන ජනතාවට පහසුකම් ලැබෙනවා. ඇටන් බලංගොඩ මාර්ගයේ ඇටන් නල්ලතන්නිය මාර්ගයේ සංවර්ධනය කරන්න අවශ්‍යලා තියෙනවා. ඇටන් ගිරිගත් තියෙන මාර්ගයේ දියගලසින් නල්ලතන්නිය දක්වා මාර්ගයේ සංවර්ධනය කරගන්න තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම සංවර්ධනය කෘත්‍ය ඇත්තේ ලක්ෂ සංඛ්‍යාත ලෝකවාසී ජනතා ශ්‍රීපාද වැදතුමන්ගේ පහසු සඳහා දියගල සිට හැදන් නල්ලතක්තිය දක්වා ඒ මාර්ගය විශේෂයෙන්ම සංවර්ධනය කරලා දෙන්න කියලා විශේෂයෙන්ම අවස්ථා ඉල්ලා සිටිනවා. ඒ මාර්ගයේ අවුරුද්දකට ලක්ෂ ගාණක් ජනතාව යන විශාල අපහසුතාවක් තියෙනවා. දින දෙක තුන වාහන විශාල සඳබදයක් ඇති වෙලා ඒ කාලය තුළ ලොකුත් අපහසුතාවකට පත් වෙනවා ඒ වෙනත් ප්‍රදේශ වලින් යන ජනතාවට. විශේෂයෙන්ම මේ අවුරුද්ද ඇතුළත ඒකට ප්‍රමුඛත්වය ලබා දෙන්න කියලා විශේෂයෙන්ම අවස්ථා ඉල්ලා සිටිනවා. ඒ වගේම ග්‍රාමීය මට්ටමේ පාරවලුත් මේ වෙනකොට විශාල සංඛ්‍යාවක් අවසන් කරන්න කටයුතු කරලා තියෙනවා. ඒ විශේෂයෙන්ම මහා මාර්ග අමාත්‍යාංශය වෙනුවෙන් එතුමාටත් එතුමාගේ සභාපතිතුමා ඇතුළේ කාර්ය මණ්ඩලය ලේකම්තුමා සියලු දෙනාටම මේ අවස්ථාවේ මම ගෞරවණීය පුද ගන්නවා. ඒ වගේ විශේෂයෙන්ම විදුලි බල ශක්තිය ව්‍යාපාරය වෙනුවෙන් විශේෂයෙන්ම කතා කරන්න ඕන. අද මේ විදුලි කප්පාදුව ගැන කතා කරාට කොත්පලේ රන්දෙනිගල වික්ටෝරියා කැනියන් ලක්ෂපාන 1-2-3 විනෝදසුරේන්ද ඉහළ කොත්පලේ සෙසු කුඩා ප්‍රමාණ විදුලි බලාගාර විශාල ප්‍රමාණයක් කියන මානිජර කරන වස්සලිනියත කොට්ටාසි. මේ කොට්ටාසිය කියන කනගාටුයි. මේ පහුගිය අවුරුදු 3-4 ඇතුළත එකම එක තරුණයෙකුට
ඔබතුමාට තව විනාඩියක් විතර කාලයක් තියෙනවා මන්ද
තමයි විනාඩියක් දෙන්න ගරු සභාපතිතුමනි. ඒ කිසිම කෙනෙකුට ඒ අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. ඒ වගේම රොම්බඩ වලින් මේ දලාස ඔක්කොම පිළලා තියෙනවා. මැණික් ගරන්නම් ඒ වගේම දැව කපන්නම් දැව කරුවන්ගේ මේක නිසා මේ විශාල ජලාශ පුල තියෙනවා. වැසි කාලයට රඳා සිටින වැඩ පිළක් නැහැ ඒතර. ඒ නිසා විශේෂයෙන් මම විල්ලයක් කරනවා මේ රොම්මඩ ඉවත් කිරීමට ප්‍රමුඛත්වය ලබා දෙන්න කියලා නිලධාරි මාතෘ ඒ ගැන පරීක්ෂණයක් පවත්වලා ඒට කටයුතු කළා. ඒ වගේම තව විශේෂයෙන් මම අවුරුදු 3-4 4ක් වෙනවා බෝඩ්ලන් ව්‍යාපාරේ පටන් අරගෙන එයින් විශාල පිරිසකට නායෑමකට ලක් වුණ ගම්මානයක්ම අවුරුදු 3-4 ඒ නායෑම ගෙවල් වලට වන්දිල්ලුවා දුන්නේ නැහැ. මේ ගරු ඇමතුමා අපේ රවි කරුණානායක ඇමතුමා පත් වුණාට පස්සේ එතුමා ගිහිල්ලා
ඔබතුමාගේ කාලය අවසන් වෙනවා මන්ත්‍රී තුමා
10 වෙනිදේ මුදල් වන්දි දෙන්න කටයුතු කළා තියෙනවා. ඒ ගැන මම විශේෂයෙන් ස්තුති කරනවා. ඒ වගේම පාරක් ඒ ව්‍යාපාර නිසා මාර්ගයේ 5000ක් විතර යන ජනතාව යන පාර විනාශ වුණා. ඒ පාරත් හදා දෙන්න එතුමා මුදල් වෙන් කරලා කටයුතු කළා දිනවා. එතුමනි විශේෂයෙන් එතුමාටත් මගේ ගෞරවණීය ස්තුති කරනවා. එතුමා විතරක් නෙවෙයි එතුමාගේ අමාත්‍යාංශ මණ්ඩලයේ ලේකම්තුමා ඒ නිලධාරි මණ්ඩලයටත් ගෞරවණීය ස්තුති කරමින් මට පොඩිම වෙලාවක් හම්බුනේ. මම විශේෂයෙන්ම කියන්න ඕන සභාපතිතුමා මේ විනාඩි තුන කාලයක් අපිට ලැබෙන්නේ ඇයි මේ පාර්ලිමේන්තුව වහලා යන වෙලාවේ යතුර විතරයි අපි අරන් යන්නේ නැත්තේ. මේ කාලය තුළ මේ පාර්ලිමේන්තුව රැකගෙන අපි විතර කටයුතු කරනවා. අපිට විනාඩි තුනක් ඇවිල්ලා ලබා දෙන්න කියන එක විශේෂයෙන් ඔබතුමාගේ ප්‍රශ්න කරනවා. මේ ගැන කතාතුමාට දන්වන්න මම බලාපොරොත්තු වෙනවා කියන විශේෂ මතක් කරමින් මගේ සසවිවාදම්
පෙන්නන්න. ස්තුතියි ඔබතුමාට. මේලකට ගරු කාංචන විජේසේකර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 10ක් කාලයක් තියෙනවා.
ස්තුතියි ගරු සභාපතිතුමනි. අද දවසේ විවාදයට ගැනෙන විශේෂයෙන්ම විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශයත් මහා මාර්ග හා ඛනිජ සම්පත් අමාත්‍යාංශය පිළිබඳව අදහස් කීපයක් පළ කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව විශේෂයෙන්ම මට පෙර කතා කරපු අපේ ආණ්ඩු පක්ෂයේ කතිකයන් බොහෝ දෙනෙක් කිව්වා මේ ගුවන් යානා එන්නේ නැති ගුවන් තොටුපළක් නැව්වෙන්නේ නැති වරායක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා දායාද කරලා දීලා තියෙනවා කියලා. අඩුම තරමේ ගරු සභාපතිතුමනි, අද දවසේ එම ව්‍යාපෘති තමයි මේ ආණ්ඩුවට එතුමන්ලගේ ආර්ථික සැලැස්ම ගොඩනගන්නද ඉතිරි වෙලා තියෙන්නේ. ඒ වගේම දැන් මේ කියන විදිහට බලනකොට මේ ආර්ථික මර්මස්ථාන වගේම ආයෝජනය කරන්න ඉතුරුලා ඉන්නෙත් රාජපක්ෂවරුන්ගේ මිත්‍රයෝ විතරයි. වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව ගැන කියන්නෙත් රාජපක්ෂගේ මිත්‍රයෙක් ගැන. ඒ වගේම හම්බන්තොට පිරිපහදුව ගැන කියන්නෙත් තෙල් සිමෙන්ති කර්මාන්ත ශාලාව ගැන කියන්නෙත් අර එදා චෝදනා කරපු නන්දන ලොකුහිතාන්ලා, ඩුබායි මැරියට්, අපි රන්ජන රාමනායක ඇමතුමා හැම දිගටම කියපු ඒ පුද්ගලයන්ගෙම තමයි මේ ආණ්ඩුවට යැපෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. මම එක යෝජනාවක් කරනවා, එහෙම නැව්වෙන්නේ නැති වරායවල්, මේ ගුවන්තුඩු පොළවල් ගුවන් යානා එන්නේ නැති ගුවන්තුඩු පොළ හදපු කිව්ව ඔබට, ඔබ කල්පනා කරලා බලන්න මේ පාර්ලිමේන්තුව හදලා ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා අඩුම දවසේ ඔබතුමන්ලාට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු ගෙන්න ගන්න පුළුවන්ද කියලා. පාර්ලිමේන්තුවේ දිනකට ලක්ෂ 60ක පමණක් මුදලක් වැය කරලා ඔබතුමන්ලා කතා කරනවා මේ හදපු ආර්ථික මර්මස්ථාන ගැන. හැබැයි මේ රටේ ප්‍රශ්න කතා කරන්න තියෙන ආයතනේ අඩුම තරමේ විවාදයකට සම්බන්ධ වෙන්න මන්ත්‍රීවරු ගෙන්න ගන්න බැරි වෙච්ච ආණ්ඩුවක් බව ඔබතුමන්ලා පත් වෙලා තියෙනවා. ඒක තමයි ඊයේ රාත්‍රී කාලේ ඔබට ලැබිච්ච ප්‍රතිඵලය. ඒ නිසා ගරු සභාපතිතුමනි, මම අවධානය යොමු කරන අපේ කබීර් හෂිම් ඇමතුමාගේ, ගරු ඇමතුමනි, අද වෙන විට ත්‍රිකුණාමලයේ තෙල් ටැංකිය පිළිබඳව නැවත වතාවක් කතාව ආරම්භ වෙලා තියෙනවා. අපිට මතකයි එදා 2003 අවුරුද්දේ වගේ තෙල් ටැංකිය ප්‍රමාණය ඉන්දියාවට ලබා දෙන්න කටයුතු කරන වෙලාවේ විශේෂයෙන්ම මේ පිළිබඳව පෙට්‍රෝලියම් ආයතනයේ වෘත්තීය සමිති, මේ රටේ පොදු ජනතාව මේ පිළිබඳව විරෝධතාවය පළ කරා. නමුත් අද වෙන විට අවුරුදු ගණනාවක් අපේ රටේ තිබුණු මේ තෙල් ටැංකිය ටික අද ඉන්දියානු සමාගමකට අද පැවරලා තියෙනවා. අවුරුදු 33කට පැවරුනේ. නමුත් මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, අඩුම තරමේ මේකේ බදු කිවිසුමක්වත් තියෙනවද කියන එක පිළිබඳව පරීක්ෂණයක් කරන්න ගරු ඇමතුමනි. අපිට ලැබෙන ආරංචිය තමයි, ගරු ඇමතුමනි, මගේ කතාවෙන් මගේ වෙලාවෙන් ගන්න එපා ගරු ඇමතුමනි, මගේ
ඇමතුමා
ගරු මන්ත්‍රීතුමනි, ඒ තෙල් ටැංකිය සඳහා 2003 දුන්නට පසුව ඒකේ අද වෙනතුරු දිගටම හිටපු හැම ආණ්ඩුවක්ම දිගටම ඒක පිළි අරගෙන ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්න ඉඩ දීලා තියෙනවා. එහේ ඉඩම් ටැංකි ඔක්කොම අයිති අපේ රජයට. කිසිසේත් කිසි කෙනෙකුට ඒ අයිති අපි ලබා දෙන්නේ නැහැ. නමුත් ඒකේ යම් කිසි ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා. ඒ සඳහා අපි ඒක අපේ රටට වාසි වෙන විදිහට ඉදිරියේදී කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා.
බොමසුදි ගරු සභාපතිතුමනි, මම මෙතුමාගේ අවධානයට යොමු කරනවා. දැන් මේ තෙල් ටැංකි කිවිසුම අත්සන් කරන්නේ අපේ කරෝ ජයසූරිය මැතිතුමා එවකට අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන කාලේ. අද වෙන විට ගරු ඇමතුමනි, මේ තෙල් ටැංකි වෙනුවෙන් බදු කුලිය හැටියට ලැබෙන්නේ වාර්ෂිකව ලැබෙන්නේ, වාර්ෂිකව තෙල් ටැංකි 99 වෙනුවෙන්ම ලැබෙන්නේ ඩොලර් ලක්ෂයයි. ඩොලර් 1000යි එක ටැංකියකට, 99ක් වෙනුවෙන් 99000යි 1000ක් එකතු කළ ලක්ෂයක් ලැබෙනවා ඩොලර් ලක්ෂයක් බදු කුලිය හැටියට. මේ බදු කුලිය හැටියට ලැබෙන මුදල මේ අවුරුදු 13 ගණන් කළ බැලුවම, 16 ගණන් කළ බැලුවම ගරු ඇමතුමනි, මේ වන විට අපිට ලැබිලා තියෙන්නේ සමස්ත වශයෙන් ලැබිලා තියෙන මුළු මුදල ගත්තම ගරු ඇමතුමනි රුපියල් මිලියන 225කට ආසන්න මුදලක් තමයි අපේ රටට ලැබිලා තියෙන මුදල. නමුත් රුපියල් මිලියන 225ක් මේ අවුරුදු 13 ලැබෙනකොට පෙට්‍රෝලියම් ආයතනය අද එම සමාගමට කියවලා තියෙනවා රුපියල් මිලියන 640ක් අද ඒ ජැටිය පාවිච්චි කරලා තෙල් ටැංකිය ටික පාවිච්චි කරලා අපේ කටයුතු කරන්න රුපියල් මිලියන 640ක් කියවලා තියෙනවා. රුපියල් මිලියන 225යි අපිට ලැබෙන්නේ, අපි 640ක් කියවලා තියෙනවා ඒ සමාගමට නැවත අපේම කටයුතු කරගෙන යන්න. මම ඔබතුමාට යෝජනාවක් කරනවා. ආයෝජන ගැන අපේ විරෝධතාවයක් නැහැ. නමුත් හම්බන්තොට වරායේ ඉදිවෙන්න යන ආයෝජනය පිළිබඳව සැකමතු වෙන කාරණා ගණනාවක් තියෙනවා. අපි දන්නවා එදා දවසේ ඔබතුමා ගුවන්තොට පොළට ගියේ ඒ ඕමාන ඇමතිවරයා පිළිගැනීමේ කටයුතු විතරයි. අඩුමතරමේ ඔබතුමාගේ කාර්ය මණ්ඩලයේ කවුරුවත්, ඒ නිලධාරීන් කවුරුවත් අමාත්‍යංශේ, අඩුමතරමේ විදුලි බල හා බලශක්ති ඇමතිවරයා, ඒ නිලධාරී කවුරුවත් එදා හම්බන්තොට පිරිපහදුව ආරම්භ කරන ස්ථානයේ කවුරුවත් හිටියේ නැහැ. එදා දවසේ අපි විශ්වාස කරන්නේ ඕමාන ඇමතිවරයාගේ විශේෂ අමුත්තෙක් හැටියට පමණයි. ඔබතුමා පසුව දවස තමයි එතුමත් එක්ක සාකච්ඡා ආරම්භ කරේ. අපි ඔබතුමාට යෝජනාවක් කරනවා. දැන් මේ පරිසර අධ්‍යන වාර්තාවක් කරගෙනත් නැහැ. නලින් බණ්ඩාර ඇමතුමා කියන මාස 6ක් යනවා කියලා. ගරු ඇමතුමනි, මේ ආයෝජකයා ගේන්න සපුගස්කන්ධට. සපුගස්කන්ධ පිරිපහදුවට දැනටමත් ක්‍රියාත්මක කරන පිරිපහදුවක්. මේ පිරිපහදුර ආය අමුතුවෙන් පරිසර සහතික ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඩොලර් බිලියන 2ක් ආයෝජනය කරන්න පුළුවන් නම් සබුගස්කන්ධට ඔබතුමාලට ඩොලර් බිලියන 3.8ක් හොදන්න ඕනේ නැහැ. හම්බන්තොට ආය ඉඩම් හොයන්න ඕනේ නැහැ. ආය කියලා පරිසර අධ්‍යන වාර්තා ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබතුමාලට ආයෝජකයා ඉන්නවා නම් අන්න ගේන්න සබුගස්කන්ධට. සබුගස්කන්ධර ඔබතුමාලා ගේන්න අකමැති නම් ගේන්න පුළුවන් කමක් නැත්නම් ඔබතුමාලා යන්න ත්‍රිකුණාමලයට. ත්‍රිකුණාමලයේ තියෙන ටෙල් ටැංකි ටික පාවිච්චි කරලා ඉන්දියානු සමාගමත් එක්ක යම් කිසි ගිවිසුම ආකාරයක යම් කිසි නැවතවතාවක් ඒ පිළිබඳව අවධානය යොමු කරලා ඒ ගිවිසුම අත්සන් කරලා ගරු සභාපතිතුමනි අර කොකේන් ගහනවා කියපු කට්ටිය ඉන්නවා කියලා රංජන් රාමනායක ඇමතිතුමා මේ සභාවේදීම කිව්වා. ඒ කොකේන් ගහන කට්ටිය කලබල වෙනවා කලබල වෙනවා කලබල වෙනවා ගරු සභාපතිතුමනි කතා කරනකොට. එනිසා ගරු සභාපතිතුමනි මම ඉල්ලීමක් කරනවා මේක පාලනය කරගන්න. ඒ පාලනය කරන්න බැරි නම් කතානායකතුමාට කියන්න ඉවත් කරලා දෙන්න කියලා. මේ කොකේන් ගහන කට්ටිය තියාගෙන මේ සභාව කටයුතු කරන්න බෑ. අද ගරු ඇමතිතුමනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මේ හම්බන්තොට ආයෝජනය ඔබ කල්පනා කරලා බලන්න කරන්න බැරි ආයෝජනයක් නම් සබුගස්කන්ධ තියෙනවා ත්‍රිකුණාමලයේ තියෙනවා. මේ පාවිච්චි කරන්න පුළුවන් තැන් ටික. හම්බන්තොට ගිහිල්ලා හම්බන්තොට එක පැත්තකින් විනාශ කරන්න සිද්ධ වෙනවා නම් දැනට තියෙන රෝහල දැනට තියෙන ඒ ගොඩනැගිලි පද්ධතිය විනාශ කරලා නම් මේ නල පද්ධතිය එලන්න තියෙන්නේ. එතන ලොකු විනාශයක් සිද්ධ වෙනවා. සබුගස්කන්ධ රයි ඩොලර් මිලියන බිලියන දෙකක් ආයෝජනය කළා ඒක අලුත් අඩිය කරන්න බැරි. ඔබතුමාගේම කතාවේ කිව්වා සබුගස්කන්ධ පිළිබඳව අවධානය යොමු වෙලා නැහැ කියලා. එනිසා ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියන ඉල්ලීම කරනවා. අද දවසේ රොයිටර් පුවත් සේවයේ වාර්තා කරනවා. ඕමාන රජය තාමත් තීන්දුවක් අරගෙන නැහැ. මේ පිළිබඳව ආයෝජනයට එනවද නැද්ද කියලා හිතන්න ඔවුන් තාම තීන්දුවක් අරගෙන නැහැ කියලා. එනිසා ඒ අවධානය යොමු කරනවා. ඒ වගේම ගරු අමාත්‍යතුමනි මම ඔබේ අවධානයට යොමු කරනවා. පහුගිය කාලේ ඔබේ අමාත්‍යංශයේ මම විතර රංජන් රාමනායක ඇමතිතුමාට මේක වැදගත් වෙයි. දැන් මේ අමාත්‍යංශයේ දූෂිත ගනුදෙනු ගණනාවක් සිද්ධ වෙනවා. ඛනිජ සම්පත් අමාත්‍යංශයේ. දැන් පහුගිය කාලේ 2016 අවුරුද්දේ අමාත්‍ය මණ්ඩලයේවත් ජනාධිපතිවරයාගේ අනුදැනුම නොමැතිව අවුරුදු 20කට මැලේසියානු සමාගමකට හයිරෙක්ස් කියලා සමාගමකට හයිරෙක්ස් ඔයිල් කියලා සමාගමකට මුතුරාජ වෙල අක්කර 5ක ඉඩම් භූමි ප්‍රදේශය ලබා දීලා තියෙනවා පෞද්ගලික සමාගමට ලිහිසිතෙල් සමග ලිහිසිතෙල් ආයෝජනයක් සමග සමාගම පිහිටවලා ආයෝජනය කරන්න. ගරු සභාපතිතුමනි මම අවධානය යොමු කරනවා මේ යෝජනා වෙන්නේ 2014 අවුරුද්දේ. 2014 අවුරුද්දේ යෝජනා වෙනකොට යෝජනා කරන ඒ පාර්ශවයෙන් ලාභාංශ හැටියට 40%ක් ලංකාවේ පෙට්‍රෝලියම් කෝපරේෂන් එකට ලබා දෙන්නේ. හැබැයි දැන් අවසානයේ යන්නේ කොහොමද ලාභාංශ බෙදෙන්නේ? 140ක් යෝජනා කරපු එක අවසානයේ කිවිසුම ගහන දැන්නේ 104ක්.
ඔබතුමාට තව විනාඩියක් තියෙනවා ගරු මන්ත්‍රීතුමා.
ගරු සභාපතිතුමනි මම මේ මෙතන කාලේ දාගෙන ඉන්නේ විනාඩි 5යි 33යි ගිහලා තියෙනවා මම විනාඩි 10ක් තියෙනවා. බාධා කරපේවට මගේ කාලෙන් ගන්න එපා ගරු සභාපතිතුමනි. ඔබතුමා උතරින් ඉඳන් දේශපාලනය කරනවා.
ඔබතුමා කතාව කරගෙන ගියා.
නෑ නෑ
බාධා කරලා ඔබතුමාට ඔබතුමාගේ මයික් එකේ තිබුණා බාධා කරලා
ඔබතුමා කතාව කරගෙන ගියා. මම විනාඩි 5යි 33යි මම දාගෙන ඉන්නේ. මට විනාඩි 10 දෙන්න. හරිද? ගරු සභාපතිතුමනි මම ඔබතුමාට ඇමතිතුමාට අවධානයට යොමු කරනවා මේ හයිරෙක්ස් මැලේසියානු හයිරෙක්ස් ඔයිල් කියන සමාගමත් එක්ක ඉතාමත්ම දූෂිත ගනුදෙනුවක් වෙනුවෙන් මම ඒ ටික ඔබතුමාට දෙන්නම් පිටපත් ටික. අද වෙනකොට මේ පිළිබඳව පැමිණිලි කරලා තියෙනවා අවුරුදු 20ක් වෙනින් ලබා දීලා තියෙනවා යම්කිසි ආයෝජනයක් දැන් කරලා තියෙනවා. නමුත් මේ ලාභාංශ ලැබෙන්නේ 104 නම් අපේ සමාගමට අපේ දේශීය ආයතනයට එතන ලොකු වැරද්දක් තියෙනවා. මේ ආයෝජන කරන සමාගම් වල සමහර සමාගම් වලට 20ක 30ක ආයෝජන යනවා.
ගරු ඇමතිතුමා
මනි මේ ගැන මන්ත්‍රීතුමාගේ කාලය ගන්නේ නැහැ. මොකද කාලය ගන්න එක ප්‍රශ්නයක් කිව්වා. නමුත් මේක වැරදි. මේ චෝදනාව වැරදි. ඒ සඳහා ප්‍රශ්නයක් තියෙනවා නම් මට ඒ චෝදනාව ඉදිරිපත් කරා නම් මේ ගැන පරීක්ෂණයක් කරන්න නම් ඒක ආයෝජනයක්. ඒක අනුමත කරපු ආයෝජනයක්. ඒ ගැන මම සොයා බලන්න.
අනුමත කරපු ආයෝජනයක්. නමුත් අපි කියන්නේ මේකේ යෝජනා කරලා තිබුණු ලාභාංශයක් තියෙනවා. 140ක් යෝජනා කරලා පළමු ආපු යෝජනාවලිය දෙවැනියට මේක අනුමත වෙනකොට 104 වුණේ කොහොමද? මේක ඛනිජ සේ සංස්ථාවට 140ක් දෙනවා කියපු එක 104 වෙනකොට එතන බරපතල ගැටලුවක් තියෙනවා. එනිසා මේ පිළිබඳ ඔබේ අවධානය යොමු කරනවා. ඒවගෙනම ගරු ඇමතිතුමනි මම අවධානය යොමු කරන ඔබතුමාගේ මේ වන විට පෙට්‍රෝලියම් ආයතනයේ විශේෂයෙන්ම ඛනිජ සම්පත් අමාත්‍යාංශය ඇතුලේ උසස් වීම් ලබන්න නියමිත විශාල පිරිසක් ඉන්නවා. ඒ උසස් වීම් 200කට ආසන්න පිරිසක් ඉන්නවා. වසර 10කට වැඩි සේවා කාලයක් තියෙන. නමුත් අද වෙනකන් ඒ සේවා ස්ථානයේ උන්ට ස්ථිරභාවයක් ලැබිලා නැහැ. අපිට ආරංචි වෙනවා අද අලුතෙන් බඳවා ගන්න පිරිසක් යනවා කියලා අමාත්‍යාංශ වෙනුවෙන්. අපි ඉල්ලීමක් කරනවා දේශපාලන බේදයෙන් බලන්නේ නැතුව මේ බඳවා ගැනීමට පෙර අඩුමතරම අවුරුදු 10ක් මේ සේවය කරපු මිනිස්සු ටිකට ඒ සේවාස්ථානවල ඔවුන්ට ස්ථිරභාවය ලබා දීලා පත්වීම් ලබා දෙන්න කටයුතු කරන්න කියන ඉල්ලීමක් කරනවා. ඒ වගේම දේශපාලන දඩේම නැවත පටන් ගන්න තිනවා. බන්දුල සමන් කුමාර් අපේ දේශපාලන වෘත්තීය සමිති නිලධාරියා පහුගිය කාලේ සේවයේ ස්ථාපිත
කරනවා. තමා අවසන් කරන්න මන්තුමා. මන්තුමා කාලය අවසන්යි.
ගරු සභාපතිතුමනි මට මේ මෙතුමා උත්තර දෙන්නට මගේ කාලෙන් ගන්න එපා. මට මේ විනාඩි
බාධා ඔබතුමාට විනාඩියක් දුන්නා ඒක සඳහා.
සභාපතිතුමනි මට විනාඩි 10ක් කාලයක් ලබා දුන්නා විනාඩි 10 ලබා දෙන්න.
විනාඩි 10ක් ඔබතුමාට විනාඩි 12ක් දීලා තියෙනවා.
ඉතින් ගරු සභාපතිතුමනි මම මෙතන වෙලා බලාගෙන ඉන්නේ.
12ක්.
ගරු සභාපතිතුමනි විදුලි බල අමාත්‍යාංශයේ අපේ අමාත්‍යතුමාටත් යම්කිසි කාරණා කීපයක් මම අවධාරණය කරනවා. ගරු අමාත්‍යතුමනි මේ රටේ විශාල අර්බුදයක් ඔබතුමාට අද බාර දීලා තියෙනවා. ඒ අර්බුදයෙන් පහුගිය කාලේ පුරාටම විවිධ යෝජනාවලියන් ක්‍රියාත්මක වුණා. විදුලි ක්ෂේත්‍රයේ
නියෝජනය අවසන් කරන්න කාලේ ඔබතුමා කාලය අවසන්යි.
අවසන් කරනවා. නිලධාරීන්ගේ සංගමයේ යෝජනා ඉදිරිපත් කළා තිබුණා. එදා දවසේ අපිට මතකයි නොරොච්චෝලේ බලාගාරයේ ඉදිවෙච්ච නිසා 2015 සම්පූර්ණයෙන්ම මේ බලාගාරයේ අපේ පද්ධති දෙකතු වෙච්ච නිසා ඔබතුමාලට විශාල බරක් ඉන් ඉවත් වෙලා ගියා. නමුත් සම්පූර්ණ බලාගාරයේ තැනීමේ කටයුත්ත නවත්වන ඔබතුමාලා තීන්දුවක්
අවසන් කරන්න.
එනිසා අපි ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා මේ පිළිමතෝ නැවත සලකලා බලන්න. මොකද ගල්ලංගුරු බලාගාරයේ ලැබෙන වියදමේ අද ඩීසල් බලාගාරයකින් ගන්න ප්‍රමාණයට වැඩිය
මේලඟට රංජන් රාමනායක අමාත්‍යතුමා ඊට ප්‍රථම මේ විජේපාල හෙට්ටිය අමාත්‍යතුමා මුල් අස්සනේ ගන්නවා.
ගරු රංජන් රාමනායක මහත්තුමා
ඔබ විශ්ුති
විනාඩි 12ක් තිබෙනවා.
ඊට වඩා තිබුණා තව පහක් හම්ුණා.
ගරු
මාර්ග සහ මාර්ග
ගරු විජේසේකර මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි ගාන වැඩියෙනුත් දීලා තියෙනවා. කරුණාකරලා ඉඳ ගන්න. මොකද මේ සභාවේ කාලය පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා. නෑ ඔබතුමාට වැඩියෙනුත් වෙලාව දීලා තියෙනවා. හා සභාගත කරන්න. හද
පහා මාර්ග සහ මගමයි කියද
ගරු කාංචන විජේසේකර මහත්තුමා.
ගරු සභාපතිතුමනි මම මේ ලේඛන කීපයක් සභාගත කරනවා. ඒ වගේම ඒක පාක්ෂිකව හැසිරෙන්න එපා කියලා සභාවෙන් ඉල්ලීමක් කරනවා. වෙලාව කපන්න එපා. එහෙම විපක්ෂ මන්ත්‍රීවරුන්ගේ ඒ වෙනුවෙන් අපි කතා නැගතුනට අපි පැමිණිල්ලක් කරනවා.
පැමිණිලි කරන්න ඔබතුමා ඒක සම්බන්ධයෙන් කරුණා කරලා මේ යම් අඩුපාඩුවක් වුණා නම් සමා වෙන්න. නමුත් මේක මුලාසනයේට තියෙන ප්‍රශ්නයක්. ඒක නිසා තමුන්නාංශේ වැඩිපුර වෙලාව ගත්ත තමුන්නාංශේ. ගරු රංජන් රාමනායක මහත්තුමා ඔබතුමාට විනාඩි 12ක පමණ කාලයක් තියෙනවා.
සුති මහාමාර්ග සහ මාර්ග සංවර්ධන සහ කන්ජල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ වැසිස වෙනුම් ප්‍රවෘත්ති විවාදයේදී ඒ වගේම විදුලිවල අමාත්‍යාංශ පිළිබඳ වැසිස පිළිවත් සාකච්ඡාවේදී ඊට සම්බන්ධ වෙන්න ලැබීම ගැන මම සන්තෝෂ වෙනවා. මුලින්ම ගලු මුරාසරණුර මන්ත්‍රීතුමනි කොපමණ මට රාජ්‍ය ඇමතිවරයා හැටියට මේ අමාත්‍යාංශයට සම්බන්ධ වුවත් අද අපේ අමාත්‍යාංශය ගැන කතා කරන්න ලෑස්ති වෙලා ආවත් ප්‍රධාන ප්‍රශ්නේ වුණේ කළුවර ගැන කතා කරපු හින්දා අපේ අමාත්‍යාංශයට විශාල අසාධාරණයක් වුණා. මොකද සියලු දෙනා කතා කරේ කවුරුත් කතා කළේ නැහැ අපේ අමාත්‍යාංශය ගැන. මම ඉතාම දුක් වෙනවා ඒක. සියලු දෙනාම කතා කළේ කළුවර ගැනයි මේ විදුලිය කප්පාදු ගැනයි ඒ අමාත්‍යාංශය ගැන කතා කළේ. මහාමාර්ග සහ මාර්ග සංවර්ධන අමාත්‍යාංශයට විශාල අසාධාරණයක් අද සිද්ධ වුණා. ඉතින් මම කීප දෙනෙක් කතා කරපු දේවල් වලට කෙටි උත්තරයක් විතරක් දෙන්නම්. මුලින්ම කියන්න ඕනේ මාර්ග සංවර්ධනයේ වැදගත්කම සහ අවශ්‍යතාවය. රටක සංවර්ධනයේදී මේ රටේ යටිතල පහසුකම් සංවර්ධනයේ හිමිවන්නේ සුවිශේෂ ස්ථානයක්. ඒ අනුව රටකට අනිවාර්යෙන් කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් අවශ්‍ය වෙනවා. කාර්යක්ෂම ප්‍රවාහන සේවයක් පවත්වාගෙන යාම සඳහා ඒ රටේ මාර්ග පද්ධතිය ශීඝ්‍රයෙන් දියුණු වන ලෝකයට ගැළපෙන තත්ත්වේ තිබිය යුතු වෙනවා. එමෙන්ම රටක ආර්ථික හා සමාජ සංවර්ධනය මැනීමේ මිනුම් දණ්ඩක් වන්නේද එක් එක් ප්‍රදේශ අතර කාර්යක්ෂකම සම්බන්ධතාවයක් පවත්වාගෙන යෑමේ හැකියාවයි. එමෙන්ම රටේ ප්‍රාදේශීය වශයෙන් සමතුලිත සංවර්ධනයක් කිරීමට රජයේ වගකීමක් වෙනවා. ගරු මුලස්සනට මන්ත්‍රීතුමනි, ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය අධිවේග මාර්ග මහාමාර්ග පළාත් බද මාර්ග පළාත් පාලන ආයතන මගින් නඩත්තු කරන මාර්ග සහ වතු සෘෂිකාර්මික මාර්ග වශයෙන් මාර්ග ජාලයකින් සමන්විත වෙනවා. අප අමාත්‍යාංශයට අයත් වන මාර්ගවල දිග කිලෝමීටර් 12,379ක් පමණ වෙනවා. මාර්ග පාලම් හා ප්‍රවේශ මාර්ග පද්ධති නඩත්තු කිරීම මාර්ග සංවර්ධන අධිකාරිය සිදුවෙනවා. මෙම සංවර්ධන කටයුතු සඳහා 2018 වර්ෂයේදී රුපියල් බිලියන 184ක් වෙන් කර තිබූ අතර එම මුදල් එම සංවර්ධන කටයුතු සඳහාම වැය කර තිබෙනවා. ගරු මුලස්සනට මන්ත්‍රීතුමනි, මට තිබෙන කාලය ඉතාම අවම නිසා මගේ මුළු කතාව සභාගත කරන අතර ආපු කතා ගැන චෝදනා ගැන පොඩි උත්තර කීපයක් දෙන්න මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා. දක්ෂිණ අධිවේග මාර්ගය ගැන අපේ ලක්ෂ්මන් අපේ එක්තරා දකුණේ මන්ත්‍රීවරයෙක් කතා කළා. එතුමාට කියන්න ඕනේ දක්ෂිණ අධිවේග මාර්ගය තමුනාසලගේ ප්‍රදේශයේ අපේ ලක්ෂ්මන් මැතිතුමා කතා කළේ ගැන ඉතාම කිසිම ප්‍රමිතියකින් නෙමේ කෙරුණේ. පොඩි වැස්සකටත් පිරෙනවා කොලම්ස් කියන්නේ කුළුණු මුකුත් පාවිච්චි කරේ නැහැ. එහින්දා එහි වතුර එහා මෙහා යන්නේ නැහැ, සතුන්ට එහා මෙහා යන්නේ නැහැ. මේ වගේ විශාල ප්‍රශ්න වගයක් ඒ දක්ෂිණ අධිවේග මාර්ගයේ තියෙනවා. නමුත් ඒ ආදර්ශය තමයි ලංකාවේ පළවෙනි අධිවේග මාර්ගය. එයින් ආදර්ශයක් අරගෙන අද 60%ක් හදලා තියෙන මධ්‍යම අධිවේග මාර්ගයේ එහි ඉන්න ආයෝජකයන්ගෙන් 100%ක්ම ශ්‍රී ලංකාවේ දේශීය ආයෝජකයන්. ඒ වගේම කොන්ත්‍රාත්කරුවන් දේශීය කොන්ත්‍රාත්කරුවන් අද 60%ක් වගේ එය අපේ ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමාගේ සංකල්පයක් අනුව දින 100 කපිල් රජු මැතිතුමාගේ සංකල්පයක් අනුව වුණ දෙයක් අද ඉතාම සාර්ථක විදිහට අවසන් වෙමින් පවතිනවා. එතනදී මේ සැප්තැම්බර් මාසේ ඒ අනිවාර්යයෙන්ම විවෘත කරනවා කියන සුභාරංචිය මේ කතාව අහන් ඉන්න සියලු දෙනාටම කියන්න ඕනේ. ඒ වගේම මෙතනදී ආයෝජකයන්ගේ පැටිකිරිය ගැන කතා කළා. ආයෝජකයන්ගේ පැටිකිරිය ගැන කතා කරද්දී අපේ මන්ත්‍රීතුමාලා කීප දෙනෙක් කිව්වා මම ඩුබායි මැරියට් හෝටලෙට ගියා කියලා කිව්වා. ඇත්තෙම මම ගියා ඒ කාලේ මැරියට් හෝටලේ නන්දන ලොකු විතාන ලොකු ලියන මහත්තයා. ඒ මහත්තයාගේ ඉතිහාසය ගැන කතා කරද්දී ස්ටීල් කෝපරේෂන් එක ගත්තේ කොහමද, ඒ ඩොලර් මිලියන 6 හොයාගත්තේ කොහමද, ඒ වගේ කතා ගොඩක් ආවා. මම අහන්න කැමතියි ආයෝජකයන්ගේ පැටිකිරිය, ආයෝජකයන්ගේ කන්‍යාභාවය, වර්ජිනිටි එක ගැන හිතද්දි ආයෝජකයෝ ගැන කොහොමද අපි චරිත සාධක දෙන්නේ? අපි හිතමු ආයෝජකයෝ නන්දන ලොකු ලියන. ඒ කාලේ ප්‍රේමදාස මහත්තයා කාලේ ආව ආයෝජකෙක් ජෝසිම්. ජෝසිම් කියන්නේ කැසිනෝ ව්‍යාපාරිකයෙක්. ඔහුට විවිධ චෝදනා තිබුණා. ඊට පස්සේ ලංකාවේ තිබුණ හොඳම තව ආයෝජකයෙක් නම තමයි KP කියලා කෙනෙක් හිටියා. විශාල සල්ලියක් තියෙන, නැව් තියෙන, සුපර් මාකට් තියෙන KP හොඳ ආයෝජකයෙක්. අර්ජුන ඇලෝෂියස් කාගෙත් මිතුරෙක්, එහෙත් මිතුරෙක්, මෙහෙත් මිතුරෙක්, අනාගතයේදීත් ආයෝජකයෙක්. මේ ආයෝජකයෙක්. එතකොට මදුස් පවා ආයෝජකයෙක්. මදුස්ගේ සල්ලි වලින් අපේ මන්ත්‍රීවරු ලොකු ලොකු සුපර් මාකට් දාලා තිබුණා. වෙඩින්න රත් තිබුණා. ඒ වගේම තව ආයෝජකෙක් තමයි පැකර්. පැකරුත් ආයෝජකෙක්. ජේම්ස් පැකර් කැසිනෝ ආයෝජකෙක්. අලිබබා. එතකොට ලයිකා මොබයිල් ආයෝජකෙක්. ලයිකා දෙපැත්තෙම මිතුරෙක්. අරහෙත් මිතුරෙක්, මෙහෙත් මිතුරෙක්, සියලු දෙනාගේ චෝගම් එකේ හොඳම ස්පොන්සර්. සනත් ජයසූරියගේ හොඳම මිතුරෙක්. නාමල් රාජපක්ෂ මහත්තයාගේ හොඳම මිතුරෙක්. කාගෙත් මිතුරෙක්. එතකොට දැන් ඉදිරියට මං අහනවා අපේ පැබලෝ එස්කොබාවොත් මෙහෙට ආයෝජනය කරන්න, ISIS ආවොත් ආයෝජනය කරන්න, ප්‍රභාකරන්ගේ කවුරු හරි ආවොත් ආයෝජනය කරන්න. ඒකට ඉඩ දෙනවා. අන්න එතකොට තමයි එන්නේ ආයෝජකයන්ගේ පැටිකිරිය. කොහොමද අපි ඒක කොහොමද ගණනය කරන්නේ? මොකද නිර්ණායකය? ඒ අයගේ සල්ලි කුඩු සල්ලිද, මිනිමරුපු සල්ලිද, LTT සල්ලිද, එතකොට කොකේන් සල්ලිද, ගංජද, කේරල ගංජද කියලා කොහොමද ගණනය කරන්නේ? හැබැයි මම එක දෙයක් කියනවා. මේ සියලුම ආයෝජකයන් පරදා එක සුපිරි ආයෝජකෙක් ඉන්නවා හම්බන්තොට අපිට හැමතැනම උදව් කරපු. එයාගේ සල්ලි තමයි මේ වෙන වෙන නම් වලින් එන්නේ.
ඒ ආයෝජකයන් ආයෝජකයන්ට අපි අපේ ප්‍රණාමය පුද කරනවා. ඔහුගේ නම එම්.ආර්. එම්.ආර්. තමයි සංගුණ ආයෝජකයා. සංගුණ ආයෝජකයාගේ නම එම්.ආර්. එම්.ආර්. ගේ මුදල් එනවා නන්දන ලොකුලියන වගේ එනවා. එම්.ආර්. ගේ මුදල් එනවා කේ.පී. වගේ එනවා. එම්.ආර්. ගේ මුදල් එනවා වෙන වෙන නම් වලින්. ඉතින් අපි ඒවට සැලෙන්නේ නැහැ. මොකද ඒව කරන්න ගියොත් රටක් දියුණු කරන්නට බෑ. එහින්දා මේ අපේ සංගුණ ආයෝජකයාට මේ හින් ඉන්වෙස්ටර් සංගුණ අමුත්තා හින් ඉන්වෙස්ටර්ට අපේ ප්‍රණාමය අපි පුදු කරනවා. එයාගේ නම එම්.ආර්. කවුරුත් දන්නවා කවුද කියලා. එහින්දා මං කියවගෙන මොකුත් කියන්නේ මේ සියලු සල්ලි එහෙම මෙහෙම කරකිලා ගානට විවිධ මූණු වලින් විවිධ වෙස් මූණු වලින් එනවා. ඉතින් එයා ටයර් කෝපරේෂන් එකෙත් එනවා ඒ විදිහ එක කාලයකට. මැරියට් එකකින්වත් මත වෙනවා එක කාලයකට. එක කාලෙකින් ඔමාන් වලින් එනවා, ඩුබායි වලින් එනවා. හැබැයි මේ සියලු සල්ලි කාගේද? එම්.ආර්.ගේ සල්ලි. එම්.ආර්.ගේ සල්ලි කියන්නේ කාගේ සල්ලිද? අපේ සල්ලි. ඒ කියන්නේ හොරකම් කරපු සල්ලි. එතකොට මේ ලංකාවේ සල්ලි. මේ ලංකාවේ සල්ලිම කරකිනවා එක එක විදිහට. ඒ හින්දා ආයෝජකයන්ගේ පැටිකිරිය, එයාගේ කන්‍යාභාවය නැති වුණේ කොහොමද, හනිමුන් එකේදීද කොහෙදීද නැති වුණේ, ඒ වගේ හොයන්න ගියොත් එහෙම මේ රට කරන්න හම්බෙන්නේ නැහැ. ඒ හින්දා මම හිතනවා ඒ කොයි වෙලේද අපිට ඒව ලේන්සුවක් දාලා බලන්න බෑ. අර පරණ ගෙවල් වල ජෝන් අමෘතුංග මැතිතුමා වගේ අර හනිමුන් එකේ බලනවා වගේ කොයි වෙලේද මේ සිද්ධිය උනේ කියලා ඒ වගේ හොයන්න බෑ. ඒ හින්දා මේ සංගුණ මම බොහොම ප්‍රසිද්ධිය කියනවා. මේ මුදල් අපේ අහිංසක දුප්පත් ජනතාවගේ මුදල්. ඒ හින්දා මේව ආයෝජන වුණාට ප්‍රශ්නයක් නැහැ කියන එක. ඒ වගේම කියන්න ඕන ගරු මුලාසන මන්ත්‍රීතුමනි, මට අපේ අමාත්‍ය හැස ගැන කතා කරන්න අමතුණා මේ ප්‍රශ්නේ හින්දා. මේ ප්‍රතිවෘත්තව බලන්න කියලා ආයෝජකයන්ගේ ඉදිරියේදී තායෝජක වෙයි. ඉතින් ඒව සේරම අපි බලලා අපි මේ මුදල් සියලු දේවල් මේ අහිංසක දුප්පත් මිනිසුන්ගෙන් හොරගම් කරපු ටැක්ස් වලින් බදු වලින් ගහපු මුදල්. එහින්දා දැන්
ගරු ඇමතුමා ඔබතුමාට තව විනාඩි 3යි කාලේ
තියෙනවා. විනාඩි 3යි තියෙන්නේ. මම නැවතත් කියනවා අපේ අමාත්‍යංශයේ මම හිතන්නේ පහුගිය ටිකේ චීන ආක්‍රමණයක් ගැන මෙතන කතා කළා. ඇත්තෙම මම පහුගේ පෙරේදත් BBC එකට චීන ආක්‍රමණය ගැන කිව්වා. බොහෝ දෙනෙක් චීන ආක්‍රමණය ගැන කතා කළා. මම එයාට ස්තුති වෙනවා නිර්භීතව චීන ආක්‍රමණය ගැන කතා කරපු එක. අද අපේ කොන්ත්‍රාත්කරුවන්ට ගන්න බැරි විදියට චීන ආක්‍රමණ කරනවන් ඒ දේවල් ආක්‍රමණය කරගෙන තියෙනවා. නමුත් අද ජපානේ වගේ හොඳ රටවල්, ඒ වගේම අද ලෝකල් ඉන්වෙස්ටර්ස්ලා ලෝකල් කොන්ත්‍රාක්ටර්ස්ලා අපේ මධ්‍යම අධිවේග මාර්ගයේ බාරරන් තියෙනවා. ඒව ටික හරියට කෙරෙනවා, ඒ වගේම ක්වොලිටියට කෙරෙනවා. එහින්දා මම හිතනවා චීන ආක්‍රමණයට අපි විරුද්ධව නැගී ඉන්න ඕනේ. චීනෙක් අපි ගෝරියක් නෑ, අපි ආරෝවක් නෑ, කෝපයක් නෑ. නමුත් අපේ ආයෝජකයන්ට, අපේ කොන්ත්‍රාත්කරුවන්ට අපි මූලික තැන දී යුතුයි කියන මතේ මම ඉන්නවා. පහුගිය ටිකේ චීන ඒ සම්බන්ධතා හරහා ලැබුණු දේවල් වල අද ආනිසංශය අපි විඳිනවා. පහුගිය ටිකේ හම්බන්තොට ඒ වගේ සම්මන්ත්‍රණ ශාලාවක් තියෙනවා, AC දාලා තියෙනවා, කක්කර යානක සම්මන්ත්‍රණ ශාලාවක් දෙකක් තියෙනවා. මේ බුද්ධිමත් මැතිතුමා කියනවා දෙකක් තියෙනවා කියලා. කිසිම සම්මන්ත්‍රණයක් පැවතෙන්නේ නැහැ, කිසිම දෙයක් සිද්ධ වෙන්නේ නැහැ, ෆන්ක්ෂන් වෙන්නේ නැහැ. අපි ළඟදි තේ පැත්තෙන් ගියා, බලාගෙන ගියා, කිසි දෙයක් වෙන්නේ නැහැ. එතකොට සූර්යව ක්‍රීඩාංගනේ, එතකොට ඒ වගේ ප්‍රොජෙක්ට් බොහෝමයක් තියෙනවා, අනවශ්‍ය දේවල්. ඉතින් ඒ දේවල් කරලා අද අපේ රට ණය උගුලකට බෙල්ල මුලට හිර කරලා තියෙනවා. ඉතින් එවැනි තත්ත්වයක් තියෙද්දී මම හිතනවා මේ ගැන නැවත නැවත හිතන්න ඕනේ. චීනය එක ඇංගෝලාවට ගලා, ටියුනීසියාවට ගලා, බංගලාදේශයට ගලා, මෙවැනි රටවලට ගලා, පෝට් සිටි එක ගැන කතා කළා ලක්ෂ්මන් මැතිතුමා. පෝට් සිටියේ මොනවද කරලා තිබුණේ? සින්නක් කර දීලා තිබුණේ. මේ රජය අඬලා හැපිලා තැවිලා ඒ අය ළඟ වැඳ වැටිලා තමයි සින්නක් කර දුන්නු පෝට් සිටි එක 99 බද්දට හරවගත්තේ. ඉතින් මේවා කරගන්න පුළුවන් වුණේ යහපාලනේ ආණ්ඩුව හින්දායි. ඒ හින්දා මම හිතනවා, නමුත් අපිට මේ ආණ්ඩුවවත් කරගන්න බැරි වුණා
අපේ තිබුණු හොඳම ඉඳම අපේ ෆීල් මාෂල් තුමා සාක්ෂි දෙයි. ලෝකේ කොහෙවත් කිසිම ආරක්ෂක ලේකම් කෙනෙක් ඩිෆෙන්ස් මිනිස්ට්‍රි හෙඩ් ක්වාටර්ස් විකුණලා නැහැ. ඒ කියන්නේ ආරක්ෂක හමුදා මූලස්ථානය අක්කර 20ක් තාම අන්න පැලවත්තේ හදනවා.
ගරු අමාත්‍යතුමා වේලාව අවසානයි.
අක්කර 35ක් අක්කර 35ක් විකුණුවු මිනිස්සයා මානසික මෙන්න යුද පිටියේ ඇත්තටම සටන් කළ යුද වීරයා. ෂර්ට් එක ඇලිවෝ තාම කැලල් තියෙනවා. ඇමරිකාවේ ගිහිල්ලා හැංගිලා හිටියේ නැහැ මේ වීරයා. මේ තරම් බැනුම් අහන හමුදාපති කෙනෙක් ලෝකේ ඉන්නවද? බල්ලන්ට වගේ කතා කරන්නේ, සත්තුන්ගේ නම් කියලා කතා කරන්නේ. වෙන රටක මේ මිනිස්සයා ඉපදුනා නම් අද කොච්චර ගරු සැලකිලි තියෙනවද? නමුත් මේ යුද පිටියේ හිටිය හමුදාපතිට අද බල්ලන්ට වගේ කතා කරන්නේ. මේ යුද්ධෙට දියා ගෙදර එහා ගෙදරට හොරෙක් පැනුවම පොල්ලක් අරන් ගියේ නැති උන් මේ කතා කරන්නේ. පුල් පැටියේ මරුපු නැති උන්
කරා. එමෙතුමා දැන් අවසන් කරන්න කාලය.
මේ පහුගිය ටිකේ මේ කියන මහා ලොකු නහයකයෝ මානසික රෝගයක් තියෙනවා කියලා මෙඩිකල් රිපෝට් මෙන්ටල් ඩිසේබිලිටි එකක් තියෙනවා කියලා මෙඩිකල් රිපෝට් එකක් දීලා රංජන් විජේරත්න ගාව වැඳවැටිලා මහින්ද මහත්තයත් එක්ක ගිහිල්ලා එහෙම තමයි ඇමරිකාවට පැනලා ගියේ. දැන් ඇවිල්ලා කියලා පොත් ලියනවා.
හොඳයි ගරු ඇමතුමා.
එයාම යාගෙන පොත් ලියා ගන්නවා. ඒ හින්දා මුනස්රොඩු මන්ත්‍රීතුමනි මම නැවත නැවතත් කියන්නේ මේ රටේ ජනතාවට බොහෝ හොඳ සාක්ෂරතාවයක් තියෙනවා, හොඳ ඉගෙනුමක් තියෙනවා, හොඳ අධ්‍යාපනයක් තියෙනවා. එහින්දා නැවත ඒ හොර කැලට රැවටෙන්න එපා. දෙපැත්තෙන්ම කතා කියයි. නමුත් ඒ කතාවලට පැටි ඒ ක්‍රෙඩිබිලිටි එන්නේ ඒ කියන පුද්ගලයාත් එක්කයි. එහින්දා තමුන්නාස්ලා
බොහොම ස්තුතියි ඔබතුමා.
අවබෝධයෙන් විශ්වාස කරන්න කියලා කියමින්
මම බොහොම ස්තුතියි ගරු රංජන් රාමනායක රාජ්‍ය ඇමතුමාට. මීළඟට ගරු විදුලි බල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය ගරු රවි කරුණානායක මැතිතුමා ඔබතුමාට විනාඩි 25ක පමණ කාලයක් තිබෙනවා. ගරු ඇමතුමා
පැහැදිලි කිරීමක් කාංචන මන්ත්‍රීතුමා සභාවේ ඉන්න නිසා මම හිතුවා දැන්ම මේ කරන්න. Honorable member, you spoke about the Hyrax investment. It's an investment of $18 million made by a Malaysian company. Total investment is by the company. The land lease rent is paid by the company. It's on a BOT basis. In 20 years, the business will be transferred totally to SIPETCO without a cent's payment. And the product will be marketed as SIPETCO. And basically, it is cheaper. We import the lubricant now, which is much more expensive. It's cheaper manufacturing. It's a national project. It's being produced in the country. And we get a free factory. It's transferred to us.
Very much. Garu. Oh, Garu Kanchan Vijayasekara Mathuma. පොයින්ට් ඔෆ් ඕඩර් එකක්ද
ගරු ඇමතුමාට මම මතක් කරන ගරු ඇමතුමනි මේ පිළිබඳව ඔබතුමාගේ අවධානය යොමු කරනවා.
විවාදයක් ආපහු අවධානය යොමු කරන්න බෑ මන්ත්‍රීතුමා.
පොඩි කරුණක්.
එහෙම ඔබතුමාට කාලය දීලා තිබුණා.
ගරු සභාපතිතුනි මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා. මේ ගිවිසුම් ගත වෙන වෙලාවේ අනුතරම නීතිපතිවරයාගෙන් සහතිකයක් ලැබිලා තිබුණ නෑ. අනුමැතියක්. ඒ නීතිපතිවරයාගේ අනුමැතිය ලැබිලා තිබිච්ච නැති එකකට
හොඳයි. ගරු රවි කරුණානායක මැතිතුමා ඔබතුමාට